విసర్జన పనాకెడు పత. పడవని ఉపలేఖని బుద్ధ శాసన ఆగమిక సా సంస్కృతి కటుత అమాత్యాంశే శీర్షాంక ఏక ఎకసి ఏక దశి ఏక సిట దశి హత్ర దక్వాద్ శీర్ష దశి హయ దశి అటసి దశి నమయ జాతిక ఉరుమయ ప్రాసాంగి కళాహ గ్రామీయ కళాశిల్పి ప్రవాదని రాజ్య కటుత రాజ్య అమాత్యాంశే శీర్షాంక హార్సి ఏక రాజ్య సేవా పలాత్ సభ హా పలాత్ పాలనామాత్యాం శీర్షాంక ఎకసి దేశీయ తిస్సాయ సహ దేశీయ పనస్తున పలాత్సభ పలాత్పాలన కటుత రాజ్యమాత్యాంశే శీర్ష హార్సి విస్ తుంసియ దొలహ తుంసియ దహనమే దక్వాద్ శీర్ష తుంసి విసియక సలకా బలీమ అవస్థావ దహయే సిట దొలహ ఇతిహ దక్వా సహ అప్రభాగ ఎకే సిట పహ దక్వా కపాహరీమ యోజనా కరణ
గరు కథానాయకతుమని අද මේ සාකච්ඡාවට ගැනෙන 2021 විසර්ජන කෙටුම්පතෙහි කාර්යක සභා අවස්ථාවේ විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවායේ යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 101 201 202 203 204 206 208 209 401 130 236 253 හාරසිය විස්ස හාරසිය දොළහ තුන්සිය දොළහ තුන්සිය දහතුන තුන්සිය දාහතර තුන්සිය පහළව තුන්සිය දාසේ තුන්සිය දාහත තුන්සිය දහ අට තුන්සිය දහනමේ සහ තුන්සිය විසියක දරණ වැෑශීෂයන්ගෙන් සම්ප්‍රදායන කූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපාහැරිය යුතුයයි මම යෝජනා කරමි. මේ අද මේ සාකච්ඡාවට ගැනෙන විෂයන් හා අමාත්‍යාංශ අතරින් මම කරුණු දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමටයි. විශේෂයෙන් මගේ මේ කතාව ආරම්භ කරන්න ඉස්සර වෙලා මම කැමති මේ රටේ කීර්තිමත් ජනාධිපතිවරයෙක් වූ ඒ වගේම බුදුදහම පෝෂණය කරන්නට ප්‍රවර්ධනය කරන්නට මහත් වූ කැපවීමකින් ක්‍රියා කරපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක අවස්ථාවේදී 90 මාර්තු 24 වෙනිදා කරපු ප්‍රකාශයකින් මගේ කරුණු දැක්වීම ආරම්භ කරන්න. එතුමා කියනවා වර්තමාන ලෝකයේ විශේෂයෙන්ම අප ජීවත්වන කලාපයේ අප මුහුණ පා සිටින ප්‍රශ්න ඉතාමත් සංකීර්ණයි. ආගමික පිළිවෙත් චාරිත්‍ර ආදියට පමණක් මිනිස් වර්ගයා මුදාගන්නට බැරි බව අප තේරුම් ගන්නට ඕනේ. අප ජීවිතයට බලපාන වඩාත් විශාල දේශපාලන ආර්ථික ප්‍රශ්න ගැන අප උනන්දුවක් දැක්විය යුතුව තිබෙනවා. භෞතික අරමුණුත් අධ්‍යාත්මික අරමුණුත් අතර සාධාරණ තුලනයක් පවත්වා ගැනීමෙන් ආදර්ශයක් දී මුළුමහත් සමාජයේම වගකීමක් ආදර්ශයක් දීම මුළුමහත් සමාජයේම වගකීමක් වී තිබෙනවා. මේ කිව්වේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මම විශ්වාස කරනවා එතුමගේ මේ කතාවකින් මම මේක ආරම්භ කරන්න හේතුව තමයි අද අපි මේ සාකච්ඡා කරන බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කෙරුවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමා මේක ආරම්භ කරන්න මූලිකම හේතුව තමයි අපේ රටේ තේරවාදී බුදුදහමේ කේන්ද්‍රීය ස්ථානය හැටියට සලකනවා. ඒ විතරක් නෙවෙයි එහි ප්‍රවේශය විශේෂයෙන්ම යහපත් ප්‍රවේශයකට බුදුදහමේ ආදර්ශයන් හා මඟ පෙන්වීම් අපි හැමෝටම වැදගත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්වේ මේ විෂය මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා රැකගැනීම වෙනුවෙන් එතුමාට කරන්න පුළුවන් ඉහළම ගෞරවය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ඇති කරනවා. ඒ අමාත්‍යාංශය හරහා මේ අරමුණ වෙනුවෙන් කැපවෙනවායි කියන එක එතුමා බොහෝම පැහැදිලිව එතුමාගේ කාල පරිච්ඡේදයේ සඳහන් කළා. එතුමා තමයි මාලිගාවල ඓතිහාසික බුදු පිළිමේ යළි නගා සිටෙව්වේ. එතුමා තමයි ශ්‍රී දළදා මාලිගාවට රන්වියනක් ඉදි කරලා එයට නිසි ගෞරවය ලබා දෙන්නට ක්‍රියා කළේ. ඒ නිසා අද අපි ඉදිරියේ තියෙන ලොකුම වගකීම මොකක්ද? අද ඇත්තටම මේ කාල පරිච්ඡේදය ඉතාම සුවිශේෂයි. ඔබතුමා දන්නවා මුළු ලෝකයේම කොවිඩ් 19 වසංගතය නිසා මහත් ව්‍යසනයකට පත් වෙලා. අද වෙනකොට ලෝකයේ කිසිම බලවේගයකට පුළුවන්කමක් ලැබිලා නැහැ කොවිඩ් 19 වෛරසය පාලනය කරන්න. අපි විද්‍යාව අතින් බොහෝම ඉහළට කියලා. තාක්ෂණය අතින් මහා විශාල ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. හඳට යනවා, අඟහරු ලෝකයේ බලනවා, විශ්වය නිරීක්ෂණය කරනවා, බෙහෙත් හොයාගන්නවා. මේ කිසි දෙයකට පාලනය කරන්න බැරි වෛරසයක් අද මුළු මහත් සමාජයේම ගිලගෙන තිබෙනවා. මොකක්ද දෙකෙන් කියන පණිවිඩය? බලයට, මුදලට, එහෙම නැත්නම් වෙනත් වූ සාධකයකට අද පාලනය කළ නොහැකි කාරණා බොහෝමයක් තිබෙන බව අපි පිළිගන්න ඕනේ. මේ නිසා අද අපේ සංවර්ධනය, ආර්ථික ප්‍රවේශය මේ සියල්ල හමුවේ බුදුදහම පමණක් නෙවෙයි අනිකුත් ආගම් කෙරෙහි ජනතාව නැඹුරු වෙන එක වළක්වන්න බෑ. ප්‍රේමදාස් ජනාධිපතිතුමා කිව්වා වගේ මේ දෙකේ සමතුලනයක් තුලින් රට ඉස්සරහට නොගිහිල්ලා අපි එක පැත්තකට තල්ලු වුණොත් අපි අරමුණු කරගත්ත ඉලක්කයට යන්න බැරි බව ඉතාමත් පැහැදිලිව පේන කාරණයක්. ඒ නිසා අපි හිතනවා ජාතික මට්ටමින් හා අන්තර්ජාතික මට්ටමින් තේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට ලක්පත් කරන්න අපේ රටට තිබෙන අවකාශය ඉතාමත් වැඩි. ඇයි? මුළු ලෝකෙම පිළිගන්නවා ශ්‍රී ලංකාව තුළ තේරවාදී බුදුදහම පිළිබඳ කේන්ද්‍රස්ථානයක් හැටියට අදටත් සුරක්ෂිතව තබා ගැනීමට අපිට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. පැරණි බෞද්ධ හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන බොහෝමයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. වෙනත් ලෝකයේ රටවලත් විවිධාකාරයේ කෞතුක වස්තුන් සහ පුරාවිද්‍යාත්මක දේවල් තිබෙනවා. නමුත් අපේ රටේ ඊට එහා ගිහිල්ලා ගෞරවනීය සහ ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන බොහෝමයක් තිබෙනවා. ඒ වගේම අපේ ආගමික ප්‍රවර්ධනය සඳහා භික්ෂුන් වහන්සේලාගෙන් සහ අනිකුත් ආගමික නායකයන්ගෙන් ලැබෙන පිටුවහල ඉතාමත් වැදගත්. ඒ නිසා මම හිතනවා මේ කාරණා සලකලා බලලා අපි සමගාමි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න ඕන කාලේ ඇවිල්ලා තිබෙනවා. ඒකදී අපිට පේන එකක් තමයි මේ කාල සීමාව තුළ බෞද්ධ ධර්මයේ පිරිහීම වළක්වා ගැනීමට යම් ආකාරයක විකල්ප වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න ඕන අවස්ථාව ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ඇති කතිකා පනත් සක්‍රිය කරන්න මම හිතනවා මේක ඉතාමත් සුවිශේෂ මොහොතක් කියලා. මොකද මේ අද අපි මුහුණ පාන අර්බුදත් එක්ක සංසන්දනය කරපුවාම. ඒ නිසා මේ වෙනුවෙන් අපි කළ යුතු බොහෝ කාරණා ඉතාමත් සුවිශේෂව තිබෙන බව ඉතාමත් පැහැදිලිව මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ගරු කථානායකතුමනි, අපි පාරම්පරික උරුමයන් බොහෝමයක් තිබෙන රටක්. අපේ සීගිරිය ලෝක උරුමයන් වලින් එකක්. අපේ තේරවාදී බුදුදහම මුළු ලෝකයෙන් පිළිගන්නා වූ සංස්කෘතිමය බැඳීම් හා ලැදියාවන් නැති එක අංශයක්. ඒත් එක්කම අපේ පෙර රජදරුවන් ඉදිකරපු යම් යම් ඉදිකිරීම් අදටත් අපි හොයාගන්න බෑ කොහොමද මේවා කෙරුවේ කියලා. සමහර වැව්වමුණු, සමහර පුරාවිද්‍යාත්මක දේවල්, සමහර නිර්මාණ අදටත් ලෝකයේ තාක්ෂණය අනුවමත් හොයාගන්න අමාරුයි මොනතරම් විශ්මිත නිර්මාණ අපි අතර තිබෙනවාද කියලා. ඒ නිසා මේ සුවිශාත්ත්වයත් සලකලා අපි අනාගතයේ මේ ශ්‍රී ලංකා වෙනුවෙන් ඒවායේ ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විදිහට මේ සියල්ල සකස් වීමට අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. දැන් මේ අද සාකච්ඡාවට ගැනෙන මාතෘකාවන් අතර බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතේ තිබෙන විෂයපතේ මම මේ ඊයේ බෙදලා දුන්නු මේ ප්‍රගති වාර්තාව බැලුවාම දැක්කා මේකේ සුවිශේෂ කාරණා ගණනාවක් තිබෙනවා. එකක් තමයි අපිට මේ යටතේ තිබෙන විෂයන් ටික දැක්කාම සහ ඉටු කලායයි කියලා මේ ප්‍රගති වාර්තාවේ සඳහන් වන කාරණා ටික ඉෂ්ට වෙනවා නම් ඇත්තටම මේකෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේවා නිසි ආකාරයෙන් ඉටු වෙනවද නැද්ද කියන කාරණේ බලන එක. උදාහරණයක් ඇටිට ගරු කථානායකතුමනි, අද දිවයින පුරා විහාරස්ථාන දසදහස් ගණනක් දසදහසක් පමණ තිබෙනවා. දැන් මේ විහාරස්ථාන වලින් කීයකටද නඩත්තු වෙන්න පුළුවන්නේ? මහා විශාල විහාරස්ථාන තිබෙනවා, හොඳට ආදායම් ලබන විහාරස්ථාන තිබෙනවා, හොඳ දායක සභා තිබෙන විහාරස්ථාන තිබෙනවා. නමුත් එදිනෙදා තමන්ගේ විහාරස්ථානයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට නැත්නම් ඒ සාමණේර ස්වාමීන් වහන්සේලාට දාන වේල හොයාගන්න බැරි අසරණ වෙච්ච විහාරස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතනවා ඒ එවැනි විහාරස්ථාන ආරක්ෂා කරලා පෝෂණය කරන්න උදව් කරන වැඩපිළිවෙලක් ගැන මේ ප්‍රගති වාර්තාවෙත් තිබෙනවා. නමුත් මම දන්නේ නැහැ ඒක හරියාකාර විස්තර වෙනවද කියලා. අපි කියන්නේ මේ ගැන විශේෂයෙන් මේ අමාත්‍යාංශය නිරීක්ෂණය කරලා විශේෂ වැඩපිළිවෙලකට එන්න උවමනාව තිබෙනවා. දෙක තමයි කුඩා සාමණේර ස්වාමින් වහන්සේලා රැකගැනීම ඉතා අවශ්‍යයි. ගොඩක් වෙලාවට මම දැක්කා ස්වාමින් වහන්සේලා කරන ප්‍රකාශ, උන්වහන්සේලා කියන අද පන්සල රැකගන්න භික්ෂුන් වහන්සේලාගේ විශාල හිගයක් තිබෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා දිගටම රැඳී ඉන්නේ නැහැ. ඒ නිසා ඒ රැඳී නොසිටින්නට හේතු විවිධ වෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා කුඩා සාමණේර ස්වාමින් වහන්සේලාගේ සිට ඒ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගන්න රැකගන්න විශේෂ වැඩපිළිවෙලක් ඕනේ. මම දැක්ක පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ආරම්භ කළා තිබුණා. අමාත්‍යාංශයේ විසින් විවිධ නඩත්තු සහ විවිධාකාරයේ උදව් උපකාර කරන පියවරවල් තිබුණා. මම දැක්කා විශේෂයෙන්ම පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ බුදුපුත් පුනර්ජීවී අරමුදල කියලා රක්ෂණ ක්‍රමයකුත් හදලා තිබුණා. ඒක හොඳයි. ඒව ඉදිරියට නොකඩවා ක්‍රියාත්මක කරගෙන යෑම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒක දේශපාලන අරමුණකින් බලන්නේ නැතුව මේ වගේ කාරණාවලදී වෙනමම ඒව ධෛර්යය දෙන්න සංවිධානය කිරීම ඉතාමත් වැදගත් කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ඔබතුමා දන්නවා හුඟක් විහාරස්ථානවල නඩත්තු කටයුතු වලට අමතරව යම්කිසි හදිස්සි කාර්යයක් සිදු වුණාම නායක ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වුණාම ඒ වෙනුවෙන් දායක සභාවලට දරන්න තියෙන අමාරුව, ඇත්තටම අද තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක එවැනි අවස්ථාවක මූණ දෙන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් හෝ සංස්කෘතික අමාත්‍යාංශයෙන් යම්කිසි අරමුදලක් පාවිච්චි කරන්න ඕනේ. ඒ අරමුදල යටතේ එවැනි කටයුතු සඳහා උදව් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක ඉතාමත් ශක්තිමත්, ඒ වගේම අපේ මේ මූලික අරමුණ ඉෂ්ට කරගන්න ධෛර්යයක් දෙන වැඩපිළිවෙලක් හැටියට මම දකිනවා. ඒත් එක්කම මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයා සංස්කෘතික ඇමතිවරයා හැටියට ඉන්න කාලේ විශේෂ වැඩපිළිවෙලක් තිබුණා. ඒක තමයි සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙක් සසුනට පූජා කරපු අවස්ථාවකදී අසරණ දෙමව්පියෙක් නම් එක කරන්නේ ඒ දෙමව්පියන් වෙනුවෙන් නිවසක් හදලා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මට ආරංචි හැටියට ඒක දැන් නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා, මේක ඉතා වැදගත්. අපිට ස්වාමින් වහන්සේලාගේ හිගයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් ධෛර්යය දෙන්න, ඒ වෙනුවෙන් ඒ කැපවීම කරපු දෙමව්පියන්ට යම්කිසි විදියක ධෛර්යයක් දෙන්න නම් එහෙනම් ඒ වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් කාලෝචිත බව මම විශේෂයෙන්ම ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. ඒත් එක්කම විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය මං හිතනවා අපේ පාසල් අධ්‍යාපනයත් එක්ක සමගාමීව යා යුතු අංශයක්. විශේෂයෙන්ම ලංකාව පුරාම මෙවැනි දහම් පාසල් තිබෙනවා. බොහෝ දහම් පාසල් ඒවා පවත්වාගෙන යන්නේ ඒ විහාරස්ථාන දායක සභා සහ දහම් පාසල් ඒ සම්බන්ධීකරණය කරන ඒ කණ්ඩායම් සමග එකතු වෙලා. නමුත් මේවා පිළිබඳව විශේෂයෙන් බැලිය යුතු අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා. මොකද හේතුව දහම් පාසල් අධ්‍යාපනය කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට වඩා වෙනස්. අපේ රටේ විනය පිළිබඳව ඒ වගේම අපේ ශික්ෂා පිළිබඳව අපි මීට වඩා සමාජයේ හුරු කළ යුතු අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා. දහම් පාසල් අධ්‍යාපනය මං හිතනවා සාමාන්‍ය අධ්‍යාපනයට එහා ගිය මානව දයාව ඒ වගේම සහෝදරත්වයේ බැඳීම් ශක්තිමත් කරන අධ්‍යාපනයක්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මීට වඩා තවත් ආධාර කරන ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම ඉතාමත් පැහැදිලිව මතක් කරන්න කැමතියි. ඒත් එක්ක අපිට තිබෙනවා මේකෙදි ඉතාමත් විශේෂයෙන් සුරක්ෂා කළ යුතු අංශයක්. ඒක තමයි පුරාවිද්‍යාත්මක ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන්න අපි බැඳී ඉන්නවා. මම දැක්කා විශේෂයෙන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් මේක වෙනම ඡේදයක් තිබෙනවා. ජාතික උරුමයන් සුරක්ෂා කරන්න ආරක්ෂා කරන්න ක්‍රියා කරනවායි කියලා. නමුත් මම දුටුවා ඒ අතරතුර සිදුවීම් ගණනාවක්. එකක් තමයි මේ මෑත පුරාවිද්‍යාත්මක වරදවල් සිදු කරනකොට ඒ වරදවල් සඳහා අපදෙන ක්‍රමයක් නීතියේ තිබෙනවා. විශේෂයෙන්ම ඒ අප ගන්න පුළුවන් මහාධිකරණයකින් පමණයි. නමුත් ඊයේ පෙරේදා අධිකරණ අමාත්‍යාංශයට යවලා තියෙන නිර්දේශයක් මම දුටුවා. මේ නිර්දේශය යවලා තියෙන 2020 10 වෙනි මාසේ 26 වෙනිදා. මේ අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ 1998 අංක 24 දරන පුරාවිද්‍යා පනත යටතේ අපදිය හැකි සීමාව මහාධිකරණයේ සිට මහෞස්තාත් අධිකරණයට බාර දෙන්න කියලා. ඇත්තටම මේකෙන් වෙන්නේ අර පුරාවිද්‍යාත්මක හොරකම් වංචාවන් කරන අයට ධෛර්යයක් දීම. නීතිය ශක්තිමත් කිරීම වෙනුවට නීතිය බුරුල් කිරීම නැත්නම් ලිහිල් කිරීම ඉතාමත් නරක සම්ප්‍රදායක්. මොකද අපි උත්සාහ කර යුත්තේ ඓතිහාසික උරුමයන් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති කාරණා ආරක්ෂා කරනවා නම් ඒවා හොරකම් කරන, ඒවට හානි කරන, ඒ වරදවල් කරන අයට තව තවත් දැඩි දඬුවම් දීම. ඒ වෙනුවට ඒවා ලිහිල් කිරීම හරහා සිදුවෙන්නේ වෙන මුකුත් නෙවෙයි, තවදුරටත් අනුබල දීමක් කියන එක අමතක කරන්න එපා. මම හිතනවා ඒ නිසා මෙවැනි යෝජනා කිරීම පවා අපේ ඓතිහාසික උරුමයට හානියක් කියන එක මම මතක් කරන්න කැමතියි. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ මේ සඳහා නියම කරපු දඩමුදල් පවා සංශෝධනයක් සිදු වෙනවා. මේ දැන් මේ සංශෝධන කිරීම හරහත් වෙන්නේ ඒකමයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේවා තවත් වැඩි කරන්න. පුරාවිද්‍යාත්මක ඓතිහාසික උරුමයන් රකින්න ඕන නම් මේවා පිළිබඳ නීතිමය තත්ත්වය තවත් ශක්තිමත් කරමින් මෙවැනි වරදවල් වලට සමාජයේ පෙළඹෙන්න තියෙන අවස්ථාව අඩු කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. ඒත් එක්කම මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන මම වචන ස්වල්පයක් කතා කරන්න කැමතියි. මධ්‍යම සංස්කෘතික අරමුදල තමයි විශාලම ආදායම් ලැබෙන, ඒ වගේම මේ සංස්කෘතික අමාත්‍යාංශයට ලැබෙන අරමුදල් අතර විශාලතම ආධාර ලැබෙන ආයතනය. විශේෂයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වාර්ෂිකට ලැබෙන සුවිශේෂ මුදල් ප්‍රමාණයක් තිබෙනවා. මේ මුදල් ප්‍රමාණය හරහා බොහෝ දේවල් කරන්න පුළුවන්. එකක් තමයි මම කියන්න ඕන, පෞගේ කාලේ මම දුටුවා මේක පෞගේ පාර්ලිමේන්තු මැතිවරණ ආසන්නයේදී විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කිරීමක් පිළිබඳව සාල කතිකාවක් මේ පාර්ලිමේන්තුවෙත් ඒ වගේම පිටතත් අරගෙන ගියා. මම එකක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික ඇමතිවරයා හැටියට කාලය බාරගත්තේ, තනතුර බාරගත්තේ 2018 දෙසැම්බර් මාසේ 20 වෙනිදා. එතුමා මේ තනතුර කරේ 2019 නොවැම්බර් මාසේ 20 වෙනිදා දක්වා මාස 11ක් වගේ කෙටි කාලයක්. මේ කෙටි කාලය තුළ එතුමා සංස්කෘතික අමාත්‍යවරයා හැටියට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කරලා මහා විශාල වැඩකටසක් කරලා තිබෙනවා. මොකද එතුමාට කරන චෝදනාව, එතුමාට කරපු චෝදනාව තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් අවභාවිතාවේ කරා, වැරදි විදියට පරිහරණය කළා, මේ වගේ බරපතල චෝදනා කළා. මම කැමති ගරු කතානායකතුමාට කියන්න, සජිත් ප්‍රේමදාස මැතිතුමා අමාත්‍යවරයා හැටියට වැඩ බාර ගන්නකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබුණේ රුපියල් මිලියන 6422 මුදලක් පමණයි. ඒ ස්ථාවර මුදල එතුමා අහපුව යනකොට රුපියල් මිලියන 6033ක් ඉතිරි කරලා ගියේ. ඒ කිව්වේ අරමුදලේ මුදල් වෙනස් වුණේ ඉතාමත් සුළු මුදලක්. ඒ කිව්වේ ඒ මුදල රුපියල් මිලියන 400ක් වගේ ඉතාමත් සුළු මුදලක්. මේ මුදල හිගුණේ ඇයි? මේ මුදල් රැස් කරන්නේ අපි ස්ථාවර තැන්පතු වල ලියන්න නෙමෙයි. මේ මුදල් අපි රැස් කරන්නේ ශාසනීය පෝෂණයට, ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන්න, ඒ උරුමයන් රකින්න, සංරක්ෂණය කරන්න, විහාර විහාරස්ථාන තවත් වැඩි දියුණු කරන්න අපි මේ මුදල් එකතු කරන්නේ. ඒ මුදල් තවදුරටත් තැන්පත් කරගෙන ඉන්න නෙමෙයි. ඒ වුණත් ඒ ලැබිච්ච හැම සතයක්ම වියදම් කරපු ආකාරය පිළිබඳව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාමත් පැහැදිලිව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතුළු තමයි වියදම් කරලා තිබෙන්නේ. මේකද කියන්න ඕනේ හුඟ දෙනෙකුට අමතක වෙලා තිබෙනවා මොකක්ද සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික ඇමතිවරයා හැටියට කළේ. ඔබට වඩා මතකයි ආසන්නම සිදුවීම් දෙක. ඒක තමයි පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරයත් සමග ඒ බෝම්බ ප්‍රහාරයේ විනාශ වුණු ප්‍රධාන දේවස්ථාන තුනමන කොච්චිකඩේ දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය, මඩකාලපුව සියෝන් දේවස්ථානය, මේ දේවස්ථාන තුන නැවත පුනරුත්ථාපනය කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදල් තමයි වියදම් කරේ. කොච්චිකඩේ දේවස්ථානයට මිලියන 42ක්, කටුවාපිටිය දේවස්ථානයට මිලියන 30ක්, මඩකලපුව සියෝන් දේවස්ථානයට මිලියන 14ක් එතුමාගේ උපදෙස් පරිදි වියදම් කරපු බව අද බොහෝ දෙනෙක් අමතක කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් එතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල පාවිච්චි කරලා යොදවපු අරමුදල් වලින් ස්වල්පයක් මම කියන්න කැමතියි. අභයගිරි අනුරාධපුරයේ අභයගිරි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 49ක්, මිරිසවැටි හා මහා විහාර විහාපෘතිය සඳහා රුපියල් මිලියන 384ක්, සීගිරිය ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 10.2ක්, මහානුවර විහාරස්ථාන සංවර්ධනය සඳහා මිලියන 116.1ක්, පොළොන්නරුව සොළොස්මස්ථානයේ ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 8.3ක්, කූරගල ප්‍රතිසංවිධානය සඳහා මිලියන 65.5ක්, බදුල්ල ආගමික ප්‍රතිසංස්කරණ සඳහා ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 11ක්, කෑගල්ල විහාරස්ථාන සහ ආගමික මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය සඳහා මිලියන 6.2ක්, යාපහුව ඓතිහාසික සංරක්ෂණයන් සඳහා මිලියන 6.2ක්, තලවිල දේවස්ථාන භූමිය ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 50ක්, මඩකලපුව මිලියන 8ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහෙර විහාරස්ථාන සහ ආගමික මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානයට මිලියන 78ක් එතුමා වියදම් කළා. ඒ වියදම් කරපු හැම මුදලක්ම මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් වියදම් කළේ. ඒ වියදම් කළේ මේ අරමුදලේ මූලික අපේක්ෂා වන ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කරන්න, ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන්න, විහෙර විහාරස්ථාන දායක කරන්න මිස වෙනත් පෞද්ගලික අරමුණු ඉටු කරගන්න නෙවෙයි. ඒවා අදත් තිබෙනවා. ඒවා අදත් ඉස්සරහට යනවා. මම මේ පොත දිහා බලනකොට ගරු කථානායකතුමනි
අපි අහනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ එතුමා පාවිච්චි කරුවයි කියන මුදල් ඉතුරු කරලා ගියා නම් මේ වැඩ කරගත්තේ කොහෙන්ද කියලා කියන්න කියලා.
ගරු කථානායකතුමා එතුමාගේ මම සාමාන්‍යයෙන් එයාට මෙයාට පහර ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාගේ නොදැනීම ගැන හරි කනගාටුයි. මධ්‍යම සංස්කෘතික අරමුදලට වාර්ෂිකව ප්‍රවේශ පත්‍ර මගින් සීගිරිය සහ ආගමික ස්ථානවල ප්‍රවේශ පත්‍ර හරහා විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙනවා. සාමාන්‍යයෙන් මම දැක්කා මිලියන 1000ක් විතර ඒ අරමුදල් ප්‍රවේශ පත්‍ර වලින් මුදල් ලැබෙනවා. ඒ අරමුදල් තමයි
තැන්පත්
කරන්නේ. ඒ තැන්පත් මුදල් වලින් තමයි මේ මුදල් වියදම් කරන්නේ. ඒක අඩුගානේ දැනගෙන ඉන්න ඕනේ. රජයෙන් භාණ්ඩාගාරයෙන් ලැබෙන වෙනත් අරමුදල් තිබෙනවා. හැබැයි මධ්‍යම සංස්කෘතික අරමුදල එහෙම පිටින්ම පෝෂණය වෙන්නේ අපේ ලෝක උරුමයන් වලින් ලැබෙන ප්‍රවේශ පත්‍ර ආදායම් ඒ අරමුදල් මේවායි තැන්පත් කළ කියන එක මම කියන්න කැමතියි. ඒත් එක්කම ගරු කථානායකතුමනි මම මේකෙදි කියන්න ඕනේ කාරණා දෙකක් තව. ඒක තමයි විශේෂයෙන් මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කිරීම පමණක් නෙමෙයි. මේකට අමතරව මම දන්නේ නැහැ මේ පොතේ තියෙන සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මේ ආයතනයට මේ විෂයට ගැනනවද කියලා. හැබැයි මම අහන්නේ කතානකට මේකේ තිබෙනවා ජාතික චිත්‍රපට සංස්ථාව, JR ජයවර්ධන මධ්‍යස්ථානය, බණ්ඩාරනායක අනුස්මරණ අධ්‍යාපන ආයතනය කියලා මම දැක්කා. බොහෝ ආයතන ගොඩක් තිබෙනවා.
තව විනාඩි 5ක් දෙන්න.
විනාඩියක් ගොඩක් තිබෙනවා. එතකොට මේකේ මම කාරණා දෙකක් කියන්න කැමතියි ගරු කථානායකතුමනි. JR ජයවර්ධන මධ්‍යස්ථානය ගැන. JR ජයවර්ධන මධ්‍යස්ථානය ඇත්තටම ඇතිකලේ හිටපු ජනාධිපති ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපල පරිත්‍යාග කරලා ඒ ගොඩනැගිලි දේපල දායක රජයට දීලා ඒ මගින් ඇති කරපු ආයතනයක් තමයි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය කියලා කියන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආදර්ශමත් ජනාධිපතිවරයෙක් කියලා අපි කියන්නේ වෙන කාරණා නිසා නෙවෙයි. මේ රටේ සියලුම පාලකයන්ට ආදර්ශයක් දුන්නු නායකයෙක්. එතුමා ජීවත් වෙලා හිටපු වෝට් ප්ලේස් නිවස රජයට පරිත්‍යාග කළා. එතුමාගේ ඉතාමත් ලොකුම වටිනාකමක් තියෙන සාල වටිනාකමක් තියෙන කොළඹ පුරහල භූමියේ තිබෙන ගොඩනැගිල්ල ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ හැටියට පරිවර්තනය කරන්න ආණ්ඩුවට ලබා දුන්නා. අද මේක නඩත්තු කරන වැඩපිළිවෙලක් තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ සල්ලි වලින් නෙවෙයි, එහි ලැබෙන ආදායම් වලින්. හැබැයි මම හිතනවා මීට වඩා ප්‍රයෝජනයක් ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයෙන් ලබා ගත යුතුයි කියලා. ඒක තමයි මේ රටේ දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨයක් හැටියට මතු පරපුරට අධ්‍යාපනය ලබන්නට සුදුසු ස්ථානයක් බවට මේ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය පරිවර්තනය කරගන්නවා නම් ඉතාමත් වැදගත්. මම හිතනවා තාමත් ඒකේ ප්‍රයෝජන ගන්නේ නැහැ. දෙක, වෝට් ප්ලේස් තිබෙන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජීවත්වුණු නිවස දිරාපත් වෙමින් පවතිනවා. තාමත් කනගාටුදායක, ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා එතුමාගේ දේපල තව තවත් අයට උරුම කරලා ලියලා දුන්නේ නැහැ. එතුමා ඒක රජයට දුන්නා සංස්කෘතිකමය වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සහ පවත්වාගෙන යාම සඳහා. ඒක දිරාපත් වෙනවා. මං හිතන්නේ තියෙනවා, මං ඒක තමයි මේ කියන්නේ. මේ ඒක ඒ ජේ.ආර්. ජයවර්ධන සෙන්ටර් එකේ තියෙනවා. මම ඉල්ලීමක් කරන්නේ එවැනි තැන් සංරක්ෂණය කරන්න. ලෝකෙ හුඟක් තැන්වල අපි දැකලා තියෙනවා, ගියාම ඒ රටේ ප්‍රධාන අනුස්මරණීය රාජ්‍ය නායකයන්ව සිහිපත් කරන්න එවැනි ස්ථාන ආරක්ෂා කරනවා. ඒ නිසා මම කියන ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා එතුමාගේ පුජ්‍යලික දේපල මේ දීලා තිබෙන්නේ, ඒවා සංරක්ෂණය කරලා ඒවා පවත්වාගෙන යන්න පුළුවන් විදියට අවධානය යොමු කරන්න කියලා මම කියනවා. ඒක දිරාපත් වෙනවා, කඩාගෙන වැටෙනවා. ඒක මහා අපරාධයක්. ඉතින් ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයත් මීට වඩා ප්‍රයෝජනවත් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නිවසත් මම හිතනවා සංස්කෘතිමය වටිනාකමක් තියෙන මධ්‍යස්ථානයක් හැටියට උරුමය අනාගතයට පෙන්වන්න පළවෙනි විධායක ජනාධිපතිවරයාගේ නිවස කෞතුකාගාරයක් හැටියට පරිවර්තනය කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඒත් එක්කම ගරු කතානායකතුමනි, මම මගේ කතාව අවසන් කරන්න ඉස්සර වෙලා පුංචි ඉල්ලීමක් මෙතන ඉන්නවා අපේ ඇමතුමා චමල් රාජපක්ෂ ඇමතුමා, පුංචි කාරණාවක් මතක් කරන්න ඕන. පෞගේ දවස්වල මේක මේ විෂයට අදාළ නොවුණත් අමුනාසට කියන්නේ ඔබතුමා ඉන්න නිසා. පෞගේ දවස්වල ලොකු කතිකාවක් තිබුණා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කරන හැටි. මම ආණ්ඩුවම කියලා කියනවා නෙමෙයි, නමුත් ආණ්ඩුව පොලිසිය කවුරු ක්‍රියා කළත් ඒක ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයක් හැටියට දකිනවා. සමාජ ක්‍රියාකාරීන්ගේ මේ ක්‍රියාකාරීත්වයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝම තදින් නීති අක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මම කියන්නේ ආණ්ඩුව දැන් හුඟක් දේවල් කරනවා ඇති. විවේචනයට තොරතුරු දෙන්න විශේෂයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව කියනවා, කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, භාෂණයේ නිදහස තහවුරු කරනවායි කියලා. එහෙනම් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් යම් යම් දේව ප්‍රකාශ කළාය කියලා ඒ අදහස් ප්‍රකාශ කිරීම හෝ විවේචනය මේ විදියට දඬුවම් ලැබිය හැකි වරදක් බවට පරිවර්තනය කරමින් ඔවුන් පිටිපස්සෙ එළවන්න එපා. මම මේ කාරණාවක් කියන්නේ ඊයේ පෙරේදා මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා කියනවා, මාධ්‍යට ඇවිල්ලා මේ සමාජ මාධ්‍ය ජාලාවල මේ විකෘති කරමින් පළ කරන එතුමාගේ අතන ලින්ක් කියන්නේ විවිධ අදහස් පිළිබඳව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර අයට මේ පෙන්නලා කියනවා මෙන්න මේ නිසා අහවල් දඬුවම දෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට දඬුවම් දෙන්න බෑ, ඒක අධිකරණයටයි පුළුවන්. නමුත් මම කියනවා එක කාරණයක්, පෞගේ කාලේ තිරක් කාර්යවසම් කිරන්ත අමරසිංහ, ධනුෂ්ක රාමනායක මේගොල්ලෝ පිටිපස්සෙන් ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වගේ 200 ගණනක් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න පටන් ගන්න තියෙනවා. මේක එච්චර ගණන් ගැතු දෙයක් නෙමෙයි. ලියනවා, මිනිස්සු අදහස් කියනවා, බනිනවා, දෝෂාරෝපණය කරනවා, විවේචනය කරනවා. මේවට තොරතුරු දෙන්න. දෙක, මම දැක්කා තව විශේෂ කාරණාවක්, යුරේකාද සිල්වා කියලා එතුමිය ලංකාවේ නෙවෙයි ඉන්නේ, මෙල්බර්න් වල සිරස නාලිකාවේ කලින් වැඩ කරේ, ඊට පස්සේ තවත් පත්තර ගණනාවක වැඩ කරා යුරේකාද සිල්වා. එතුමිය මේ Facebook එකේ ගිය යම්කිසි සටහනක් නැවත ෂෙයා කරා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රූපවාහිනියට ඇවිල්ලා කියනවා, ඇයව ආගමන විගමන නීති යටතේ ගුවන් තොටුපළට දනුන් දීලා තිනවා ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගන්න කියලා. මේක මහා අපරාධයක් කළා වගේ. මම කියන්නේ මේ මාත්‍ර ගණන් ගත යුතු කාරණා නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. ඊට වඩා හොරකම් තියෙනවා, වංචා තියෙනවා. මේව ගැන හොයන්න. මේව ගැනයි බලන්න ඕනේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමති. මේවා පිටිපස්සේ එළවෙන එක නවත්තලා අපි ඔක්කොම එකතු වෙලා මේ විශාලම ජාතික ප්‍රශ්නෙට මුහුණ දෙමු. COVID-19 වසංගතයෙන් කඩාගෙන වැටෙන ආර්ථිකය හා රට ගොඩ ගැනීම වෙනුවෙන් තමුන්නාසලා කරන ඒ ක්‍රියාවලිය වෙනුවෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු. එහෙම නැතුව මාධ්‍ය මර්ධනය කරන්න, සමාජ මාධ්‍ය මර්ධනය කරන්න, ඒ අය ලියන අය පිටිපස්සේ එලවන්න, අත්අඩංගුවට ගන්න, තර්ජනය කරන්න මේවා කරන්න එපා කියලා අපි දරු ඇමතුමාගෙන් ඉල්ලන්න කැමතියි. ඒත් එක්කම මම අවසාන වශයෙන් කාරණාවක් කියන්න ඕන. මේ සම්බන්ධයෙන්ම කාරණා දෙකක් ඊයේ පෙරේද මම දැක්කා මාධ්‍යයේ. එකක් ඔබ තුමන්ලට බොහෝම උදව් කරපු පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ කරපු ප්‍රකාශයක්. උන්වහන්සේ යම්කිසි ප්‍රකාශයක් මාධ්‍යයට කළා. ඒ මාධ්‍යයට කරපු ප්‍රකාශය පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේගේ පන්සලට ගියා. ගිහිල්ලා ප්‍රකාශ බලෙන් සටහන් කරගන්න හැදුවා. ඉන්පස්සේ උන්වහන්සේ යම්කිසි ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි මම මේ කියන්නේ. මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ කියනවා 20/11/22 මේක තිබුණේ Facebook වලින්. මමත් උපුට ගත්තේ ඒ උපුට ගත්ත සටහනේ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරු කියනවා ඔච්චර යහපාලනේ සමග හැප්පිලත් ඒ කාලේ දිවත් CID එකෙන් මගේ පන්සලට ආවේ නැහැ. ඇමතිලා හා ගජවිතුරන්ගේ මඟඩි හෙලිකලාම දැන් CID එකෙන් මගේ පන්සලට එනවා. මේකද සෞභාග්‍යයේ දැක්ම? මේ අහන්න ඔබතුමන්ලටම උදව් කරපු මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ, ඒත් එක්කම පූජ්‍ය මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ 20/11/15 වෙනිදා අනිද්දා පත්‍රයේ දීලා සම්මුඛ සාකච්ඡාවකින් මම අවසන් කරනවා. උන්වහන්සේ කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට හදන්න උවමනාවක් තිබෙනවා නම් ඒක තනියම කරන්න බැරි බව මතක තබා ගත යුතුයි. එතුමාට කවුරු උපදෙස් දෙනවාද කියලා දන්නේ නැහැ. හරි දැක්මක් ඇති පිරිසක් එතුමා ළඟ නැහැ. එතුමා වටේ සිටින අදූරදර්ශී පුජ්‍යලයන්ගේ නොමනා ක්‍රියා නිසා ඉලක්ක සම්පූර්ණ වුණේ නැහැ. ගෝඨාභය ජනාධිපති කරන්න මහන්සුණු කෙනෙක් හැටියට මම කියන්න තියෙන්නේ කලින් ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවත් ළඟ ඉන්න අය නිසා විනාශ වෙනවායි කියලායි කියන්නේ. ඒ නිසා ඒ ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ජනක බණ්ඩාර තැන කොන්නමතුන්
පාර්ලිමේන්තුවේ ගරු කතානායකවරයා වන ඔබතුමා ඉදිරියේ
අපේ ගරුමත්තුමා අවසාන වශයෙන් සඳහන් කර කොටසේ යම් කෙනෙක් අභූත චෝදනාවක් යම් කෙනෙකුට කරනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම වරදක්ද?
එහෙම කියන්නේ නැහැ. නමුත් මෙතන තියෙන්නේ Facebook කියන්නේ කොල්ලෝ කෙල්ලෝ මේ ලියන දේවල්.
සොයාගෙන තියෙන්නේ දැන් මේ කරුණ ස්වාමින් වහන්සේටත් වැරදි චිත්‍රයක් දීලා තියෙන්නේ රජයේ නිලධාරී. ඒ රජයේ නිලධාරියාට දඬුවම් කිරීමට නැත්තම් ඒ සඳහා අලාභයක් ඉල්ලීම සඳහා නඩු පවරන්ට අවශ්‍ය තොරතුරු සාගන. ඉතින් මම හිතන්නේ කාටත් මේක සාධාරණ විසඳු.
ගරු ඇමතුමයි කාලේ හරි බොහොම ඉස්සතියි.